ඉන්දිය ශ්‍රී ලංකා මිත්‍රත්වය තුළ අපේ ආර්ථික වෙළඳ සහ අන්තර්ජාතික සහයෝගිතා ශක්තිමත් වීම සෑම විටම සිදු වෙනවා. ඒ සඳහා අපි ශ්‍රී ලංකා රජයේ විදිහට පැහැදිලිවම කැපවීමකින් කටයුතු කරනවා. අන්තවාදී කොටස් මේ සඳහා වැරදි විග්‍රහයන් දෙනවා. නමුත් අපි දෙරටම ඉතාමත්ම අවබෝධයෙන් කටයුතු කරන්නේ. ඒ නිසා ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් අපේ බැඳීම්වල ශක්තිමත්භාවය ඉතාමත්ම වැදගත් වෙනවා. දෙරටේම සංවර්ධනයට සහ කලාපීය සහ අන්තර්ජාතික වශයෙන්. ඇල්ෆ්‍රඩ් දුරයප්පා ක්‍රීඩාංගණයේ අද උතුරේ දරුවන් සඳහා පරිත්‍යාග කිරීමට ලැබීම ගැන ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මා නැවතත් මගේ සතුට ප්‍රකාශ කරනවා. ඉන්දිය රජයට ස්තුතිවන්ත වෙමි.
වණක්කම් සුබ උදේ සානක් වේවා ආයුබෝවන්. Today is another landmark day. The Duraiyappa Stadium is a signal that you have left the past behind and are looking to the promise of the prosperous future. Friends, India's desire is to see an economically prosperous Sri Lanka, a Sri Lanka where unity and integrity, peace, harmony and security, and equal opportunity and dignity prevails throughout the country among all its people. Bohoma stuti, mikka nandari.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඡන්ද දාන්න එපා කියපු එකනිකට නියෝජ්‍ය ඇමතිකමත් කැබිනට් ඇමතිකමත් දෙනවලු. මේ අපි සන්ධානයේට මම මනෝගණේශන් රාධාකෘෂ්ණ තුන්දරම එකතු වෙලා මේ ජනාධිපතිතුමා වැඩි ඡන්ද ආරම්භ කරන නුවරඑළිය ඩිස්ත්‍රික් එක. ජනාධිපතිතුමාගේ රැස්වීම වෙලාව තලවා කියලා විශාල සෙනගක් ආවා. ඒ වෙලාව කොටකල පාර අරස් කරලා මිසිකසොල් ගහලා බ්ලොක් කරපු ආරමුණු දොන්නමන්ට මේ හඬුව එමෙතිකම දෙනවද? ඒක අපිට කොහොමත් අපි ඉඩ දෙන්නේ නැහැ. අද උදේ සාකච්ඡා කරා මම රාධාකෘෂ්ණන් එමතුමත් එක්ක, මනෝගණසේන එමතුමත් එක්ක සාකච්ඡා කරා. ඒ තුමලා කිව්වා මට බය වෙන්න එපා, අපි ඔක්කොම එකපාර තීරණ ගමු කියලා. මේ රජයේ ඉතා ගන්න ඕනේ අපි සන්ධානයේ 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනෙක්ද ලොකු, දෙන්නෙක්ද ලොකු කියලා ඉතා ගන්න ඕනේ. ඒක නිසා අපි මේවට ඉඩ දෙන්නේ නැහැ.
අද එහෙමනම් අපි දැන් වෙලාව වෙන් කරගනිමු. ශ්‍රී ලංකාවේ පසුගිය සතියේ පුරාම සිදුවුණු උණුසුම් දේශපාලනික සහ සමාජීය තොරතුරු පිළිබඳව සාකච්ඡාවට ලක් කරන්නට සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම හරහා මේ කර්තව්‍යයට සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට දැන් සම්බන්ධ වෙලා සිටිනවා කාලීන ප්‍රවෘත්ති පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී සංජීව ඉදිරිමාන. අයබෝන් සංජීව.
අයබෝන් දෙලොක්ෂි.
මුලින්ම ටිකක් ආන්දෝලනයට ලක්වුණු කතා ප්‍රවෘත්තියක් තමයි උදේ ගම්මන්පිල මහතා සමග අපිට අහන්නට ලැබුණේ පසුගිය සතියේදී. ඒකට ඔස්ට්‍රේලියාවත් සම්බන්ධකමක් දැක්වුවා. මේ කතාව මීට කලින් අපිට අහන්නට ලැබුණ ඡන්ද සමය ආසන්නයේදී පිවිතුරු හෙළවරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදා ගනිමින් අලෙවි කරා කියන චෝදනාව, මේ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගනුන් ලැබුවා. අපි කැමති සවිස්තරාත්මකව මේ සිදුවීම සම්බන්ධව වැඩිදුරටත් කරුණු විග්‍රහ කරගන්න ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කරුණුත් එකතු කරගන්න.
උදේ ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමෙන් පසුව ගරු අධිකරණය වෙත ඉදිරිපත් කළා. එළබෙන පළවෙනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. ඒ අනුව ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. ඔබ සඳහන් කළ පරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් වගේ තමන් සතු කර ගැනීම සම්බන්ධ චෝදනාවක් තමයි ඔහුට ඉදිරිපත් වුණේ. මේක මේ ඊ පෙරද සිදු වුණ කාරණාවක් නන්නේ 19 අවුරුද්දකට පෙර සිදු වුණු සිද්ධියක්. ඒ සිද්ධියත් එක්ක මතුවුණු මූලිකම දේශපාලන සංවාදය තමයි ආණ්ඩුව විසින් තමන්ට එරෙහි දේශපාලන බලවේග මර්ධනය කිරීම වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා කියන අදහස. ඒ තර්කයේ ගොඩනගන කණ්ඩායම විසින් ඒ බවට අහුරු කරන්නට ගන්නා උදාහරණ තමයි ඒකාබද්ධ විපක්ෂයේ ලෙස සක්‍රිය ලෙස කටයුතු කරමින් ඉන්න කණ්ඩායමට මේ ප්‍රශ්නේ බරපතල විදිහට එල්ල වෙනවා. නමුත් පහුගිය ආණ්ඩු කාලේ බරපතලම චෝදනා තිබුණු ඡන්දෙන් පස්සේ ආණ්ඩුට උදව් කරන්න ඉදිරිපත් වූ උදවිය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක නොවීමක් සම්බන්ධව තමයි මේ උදවිය විසින් චෝදනා එල්ල කරමින් ඉන්න. උදාහරණයකට සජින් වාසුනවර්ධන මහා බරපතල චෝදනාවට ලක් වෙලා තිබුණා පහුගිය ජනාධිපති වන සමය. නමුත් ඔවුන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එක තැනකදී දිරුක්ෂණේ උදේගම්මන්පිල වෙනුවෙන් පෙනීස උදේගම්මන්පිලගේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් මීටිං තුෂාර දිසානායක මන්දක ප්‍රකාශයක් කරනවා. මේ පොලිසිය විමර්ශකයන් ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා පැමිණිලිකරු හොයාගෙන ගිහිල්ලා මේ සිද්ධිය යළි මතු කරගෙනයි මේ නඩුව යළි විභාග කිරීම සඳහා වන අවස්ථාව නිර්මාණය කරගත්තේ කියලා. මීට සතියකට පමණ පෙර රාත්‍රී උදේ ගම්මන්පිල ගරු සාධිකරණයේ ඉල්ලා සිටියා තමන් අත්අඩංගුවට ගැනීම වළක්වීම සඳහා වන නියෝගයක් නිකුත් කරන්නයි කියලා. නමුත් ඒ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ගරු සාධිකරණයේ තීන්දුව කරලා තිබුණා. මීට දින හතරකට පෙර රාත්‍රී ඔහු පොලිස් විශේෂ විමර්ශනයකට වෙත කැඳවා මේ පිළිබඳ ප්‍රශ්න කිරීමක් සිදු කරලා තිබුණා. ඊට පසුවයි ගිය සිකුරාදා ඔහු මේ ආකාරයෙන් අත්අඩංගුවට පත් වුණේ. අර මේ හැමතැනම එල්ල වෙන තවත් චෝදනාත්මක විග්‍රහයක් තමයි හැම අත්අඩංගුවට ගැනීමක්ම සිද්ධ වෙන්නේ එක්කෝ සිකුරාදා නැත්නම් සෙනසුරාදා හැන්දෑවක නිවාඩු දවසක පෝය දවසක ඒ විදිහ අත්අඩංගුවට ගැනීම සිදු කළාට පස්සේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම පහසු වන නිසා ආණ්ඩුව එවැනි අත්අඩංගුවට ගැනීම සිදු කරන බවට මේ සිද්ධිය සම්බන්ධ වන දේශපාලන විවේචනය තුළින් අපිට අහන්නට ලැබුණා. මේ වන විට උදේ ගම්මන්පිල රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින්නේ ලබන පළවෙනිදා ඔහු නැවත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීළඟට වඩාත්ම කතාබහට ලක්වෙන උණුසුම්ම කාරණාව තමයි පසුගිය කාලවක වානුවේදී වත්මන් රජයට ප්‍රතිවිරෝධීව කටයුතු කරපු ඇතැම් පුද්ගලයින්ට අමාත්‍යදුර ලබා දීමට සූදානම් වීමක් සම්බන්ධව නැගෙන කතාබහ. මේ සම්බන්ධව දැඩි විවේචනයක් එල්ල කරනවා දමිල ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් පළනි දිගම්බර මහතා. ඔහු සඳහන් කරන්නේ ලංකා කම්කරු කොංග්‍රසේ නායක තොන්ඩමන් මහතාට අමාත්‍යදුරයක් ලබා දීමට රජයේ සූදානම් වෙනවා කියලා. ඔහු විවිධ ආකාරයෙන් කරුණු ගෙනහැරපානවා රජයට ප්‍රතිවිරෝධීව ඔහු කටයුතු කරපු ආකාරය සහ වතු ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කරන ඒකාධිකාරය සම්බන්ධයෙන්. මා කැමති සංජීව මේ සම්බන්ධව ගොඩනැගිලා තියෙන දේශපාලනික වටපිටාවත් කතාබහත් ඒ වගේම රජයේ යම් කිසි වූ මේ සම්බන්ධව ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා නම් ඒ සම්බන්ධවත් තොරතුරු දැනගන්න.
දැන් සිවිල් සමාජය තුළ තිබුණු එක්තරා සංවාදයක් තමයි තොන්නවන් ආණ්ඩුවට අයවැයේදී ඡන්දය දෙනවා. පහුගිය මැයි දිනේදී ගාල්ලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වේදිකාවට නැගලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කරනවා. ඒ සියල්ල සිදුවෙද්දී හැමදාමත් ආණ්ඩුවලට උදව් කළ සැනින් ඇමති දුරයක් ගන්න තොන්නවන්ට ඇයි තවම ඇමති දුරයක් නොලැබුණේ කියලා දිරක්ෂේ සමාජය තුළ කතා බහක් තිබුණා. එතකොට ඒකට හේතු විදිහට පුංචි කටකතාවක් දේශපාලනමය අදහසක් නිර්මාණය වෙලා තිබුණා. දිගම්බරන් ඇතුළු දමිල ප්‍රගතිශීලී සන්ධානයේ විරෝධය නිසා තමයි තොන්නමන්ට තාම ඇමතිකමක් නොලැබුණේ කියලා. දැන් ඒක මේ පොඩි කටකතාවක් විදිහට විතරයි තිබුණේ. මේ බව නිශ්චිත ලෙස තහවුරු කරගන්න අපට අවස්ථාව ලැබුණා. මීට දින තුනකට පෙර ආතුව පළනි දිගම්බරන් හැටන් දික්කොයි ප්‍රදේශයේදී පැවති උත්සවයකින් පසු කළ කතාව. ඔහු එහිදී සඳහන් කරනවා ඔහුගේ ප්‍රමුඛ විරෝධයට තියෙන හේතුව මේ වතුකරේ තියෙන ඒකාධිපති දේශපාලනය. ඔබ සඳහන් කළ පරිදි ඒ බව තහවුරු කරන්න ඔහු උදාහරණයක් විදිහට ගත්තා. පසුගිය ජනාධිපතිවරණය වෙලානේ, පසුගිය මහමැතිවරණය වෙලානේ එක්සත් ජාතික පක්ෂයට රස්සීමක් තියන්න බැරි වතුකරයක් තොන්නමන්න විසින් නිර්මාණය කළා තිබුණා. හැබැයි ඔහුගේ තර්කය තමයි එහෙම දේශපාලනමය වශයෙන් ඒකාධිපතිත්වයක් පවත්වාගෙන ගිය ඒ කම්මෑම ආණ්ඩුවට ආවොත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අපේ මන්ත්‍රීවරු 6 දෙනෙක් ඉන්නවා. මේ 6 දෙනා ආණ්ඩුවට තවදුරටත් සහය දෙනවාද නැද්ද සම්බන්ධව දැඩි තීන්දුවක් ගන්න සූදානම් කියලා තමයි පී දිගම්බරම් ඇමතිවරයා මෙහිදී අවධාරණය කරමින් කතා කළේ. එක්තරා ආකාරයක ඔහු ආණ්ඩුවට අනතුරු ඇඟුවා කියලා තමයි අපට දැනුනේ. එතනදී ඔහු සඳහන් කරනවා අපිත් එක්ක 6 දෙනෙක් ඉන්නවා. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මනෝගණේෂන් නියෝජනය කරන්නේ ඒ සම්බන්ධනේ ආණ්ඩුව තීරණය කළ යුතුයි අපි 6 දෙනාගේ සහය වුමනයිද නැත්නම් තොන්නබන්ගේ දෙන්නගේ සහය වුමනයිද කියලා. කියන්නේ තොන්නබන් සමග ලංකා කම්කරු කොංග්‍රසේ නියෝජනය කරන්නේ දැනට මන්ත්‍රීවරු දෙන්නයි. ආණ්ඩුව තීරණය කළ යුතුයි ඒ දෙන්නම වුණද නැත්නම් අපි 6 දෙනා වුණද කියලා. තොන්නබල්ලා ආණ්ඩුවට ආවොත් දිගම්බරන්ලා මනෝගණේෂන්ලා මේ ආණ්ඩුවට උදව් කරන්න සූදානම් නැහැ කියන කතාව තමයි ඔහු ඉතා පැහැදිලි ලෙස මෙතෙන් ඉදිරිපත් කළේ. මීට පෙර අතීතයේදී අපි දැක්කේ වතුකරේ මේ දෙමළ දේශපාලන නායකත්වයේ බොහොම තනි මතයක් නියෝජනය කරමින් තමයි ආණ්ඩුව ඇතුලේ රටේ පොදු දේශපාලනය ඇතුලේ කතා කළේ. නමුත් එක අවස්ථාවකදී කඳුරට ජනතා පෙරමුණ විදිහට තොන්නමන් පාර්ශ්වයෙන් කොටසක් කරුණා චන්ද්‍රසේකරන් ඇතුළු කණ්ඩායමක් විදිහට. ඊට පස්සේ තමයි ශ්‍රී දිගම්බරන් සමග තවත් කණ්ඩායමක් හැදෙන්නේ. මීට පෙර සෞම්‍ය මුරුති තොන්නමන්ගේ කාලේ කඳුරට වතුකම්කරුව එකට එකතු වෙච්ච තනි කොඩියක් හැට එක දේශපාලනයක් කළ වටපිටාවක් තිබුණා. නමුත් අර වතුකරේ ඡන්දපදනම වතුකරේ දේශපාලනමේ එකමුතුව දැන් පැහැදිලි ලෙසම කොටස් කිහිපයකට කැරිලා තියෙනවා. ඒ දේශපාලන අදහසත් අපිට මේ සිද්ධිය සමගින් ඉතාම ඍජු ලෙස අවබෝධ කරගන්නට හැකියාව ලැබුණා.
සංජීව, එතකොට මේ රජයෙන් යම් කිසි අදහසක් පළ වෙලා තියෙනවද මේ පිළිබඳව?
නෑ, තවම ඒ පිළිබඳ නිශ්චිත අදහසක් ඉදිරිපත් වෙලා නෑ. එක්සත් ජාතික පක්ෂයේ සිරිකොතේ තිබුණ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් මේ පිළිබඳව ප්‍රශ්න කළා. ඉරාන් වික්‍රමරත්න තමයි එදා ප්‍රවෘත්ති සාකච්ඡාවට වාඩි වෙලා හිටියේ. එහිදී ඔහු පළ කළ අදහස තමයි එහෙම තමයි ප්‍රජාතන්ත්‍රවාදී සහිත දේශපාලනික ස්වභාවය එක එක අය තම තමන්ගේ අදහස් විවේචන ඉදිරිපත් කරනවා. ඒ සඳහා කිසි තහනමක් හෝ බාධාවක් අපේ ආණ්ඩුවේ නැහැ. නමුත් රට වෙනුවෙන් සිදුවිය යුතු තීන්දුව ගන්න ආණ්ඩුව ජනාධිපතිතුමන් සාගමැතිතුමා එකමුතුව කටයුතු කරමින් ඉන්නවා. ඒ අතර යම් යම් අය යම් යම් දේශපාලනික සමාජමය ආර්ථික සිද්ධි පිළිබඳව තම තමන්ගේ විග්‍රහයන් ඉදිරිපත් කිරීම සාමාන්‍ය සිද්ධියක් විදිහට තමයි ඔහු එතනදී පැහැදිලි කළේ.
දැන් ওই කතාවත් එක්කම තවත් උණුසුම් කතාවක් ඕකට ওই සිදුවීමට කලින් පැන නැගුණා සංජීව. යම් කිසි වූ ප්‍රබල අදහසක් මතුවෙමින් පැවතුණා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අයවලුන්ගෙන් යම් කිසි වූ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රජයට සම්බන්ධ වීමට සූදානමක් තියෙනවා කියන කාරණාව. මේක ටිකක් ආందోලනාත්මක කතාවක් විදිහට තමයි අපිට ඇහෙන්නේ. මොකක්ද අතුලන්තයේ සිදුවෙන ඇත්ත తত্ত্বය?
දැන් නම් මේ කතාව ටිකක් දුරදිග ගිහිල්ලා තියෙන්නේ. දැන් වත්පත් වල එහෙම අහවල් දිස්ත්‍රික්කෙන් එක්කෙනෙක් ඉන්නවා, අහවල් දිස්ත්‍රික්කෙන් එක්කෙනෙක් ඉන්නවා කියලා නම් කරන උදාහරණයකට මාතරින් වමට සම්බන්ධ කෙනෙක් ඉන්නවා කියලා කියනවා. බදුල්ල පැත්තෙන් තරුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක් මේ ආණ්ඩුවට එකතු වෙන්න සූදානමින් ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා. දැන් අපි මාතරට ගිහිල්ලා මේ තියෙන හෝඩුවාව විග්‍රහ කරගත්තොත් මාතර ඉන්න වමේ සඳහන නියෝජනයේ තමයි චන්ද්‍රසිරි ගජදීර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයා. චන්ද්‍රසිරි ගජදීර සම්බන්ධව අපිට ඊළඟට මේ බව තහවුරු කරගන්න තියෙන තවත් එක සිද්ධියක් තමයි පහුගිය විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය පාවිච්චි කරන්නත් ගජදීර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු පැමිණ සිටියේ නැහැ. දිනාංකර ඇමතිවරයා එකක් ආందోලනාත්මක විග්‍රහයක් ඉදිරිපත් කළා. ਉਹ සඳහන් කරනවා මේ එකතු වීම සම්බන්ධ කතාව, මේ සිදුවීම බැසිල් රාජපක්ෂ විසින් නිර්මාණය කරන, ඔහු විසින් මීට පෙර සඳහන් කළ සම්බහණය මෙතනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දෙකට කිරීමේ කුමන්ත්‍රණයක අවස්ථාවක් විදිහට තමයි බිලාන් මේ සිද්ධිය විග්‍රහ කළේ. දැන් බිලාන් පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනය කරමින් ආණ්ඩුවට ගිහිල්ලා රාජ්‍ය ඇමතිතුරයක් දරනවා. ඒ අතර තවත් අලුත් කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සම්බහණයෙන් ආණ්ඩුවට එන්න සූදානම් කියන ප්‍රවෘත්තිය ගැන ඔහු කියනවා මේක කුමන්ත්‍රණයක් කියලා. මම දැක්කා පුවත්පත් මේ පිළිබඳ තීරු ලිපි විග්‍රහයම ඉදිරිපත් වෙනවා. ඉරාන්ල ආණ්ඩුවට ගියේ එක කුමන්ත්‍රණයක් නොවෙද්දී තව කණ්ඩායමක් ආණ්ඩුවට යන්න හදන එක කුමන්ත්‍රණයක් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ බව තහවුරු කරන්න අපිට තියෙන තවතනක් තමයි මේත දින 4කට පෙර ආතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබුණා. එදා ප්‍රවෘත්ති සාකච්ඡාවට ආචාර්ය සරත් අමුණුගම ඇමතිවරයා තමයි කණ්ඩායමේ ප්‍රධානියා විදිහට වාඩි වෙලා හිටියේ. එතනදී සරත් අමුණුගම පැහැදිලිව කියනවා මේ ආණ්ඩුවට එකතු වෙන්න තව කීප දෙනෙක් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ මේ ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන කණ්ඩායම ඇතුළෙන් කීප දෙනෙක් එන්න සූදානම් කියලා. මාධ්‍යවේදී අහනවා දැන් කී දෙනෙක් එන්නේ ඉන්නවද කියලා. එතකොට ආචාර්ය අමුණුගම කියනවා නෑ මං හරියටම ගාන කියන්නේ නෑ, හරියටම ගාන කිව්වොත් එහෙම ඒ ගානම ආවෙත නැත්නම් ඔබ නැවත මගෙන් ප්‍රශ්න කරයි, ඔබ කිව්ව උත්තරේ වැරදි නේද කියලා. එන්න සමන් නිශ්චිත ඉලක්කමක් කියන්න යන්නේ නෑ. ඔහු එතනදී හොඩුවාවක් විදියට දෙනවා මේ පහුගිය විශ්වාසභංගයට ඡන්දෙ දෙන්න ආපු නැති අය ගණන් කරගන්නකෝ, එතනින් ඔබට එක හොඩුවාවක් හොයාගන්න පුළුවන් කියලා ඔහු එතනදී හිනා වෙනවා. මෙන්න මේ විදිහේ සංවාදයක් තමයි මේ සිදුවීම සම්බන්ධව නිර්මාණය වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් මම අර කතාවේ මුලදීම සඳහන් කළ කාරණාව ආණ්ඩුවට ඒකාබද්ධ විපක්ෂෙන් කීප දෙනෙක් එකතු වෙන්න සූදානම් කියන පණවිඩිය නැත්නම් ඒ පිළිබඳව තිබුණු ආරංචියේ මුලින් කටකතාවක් විදිහට පමණයි අපට ඇසෙමින් තිබුණේ. ඒක දැන් ටිකක් ප්‍රායෝගික යථාර්ථයක් වන තැනට ලං වෙමින් පවතිනවා කියලා අපිට දැන් සැක කරන්න පුළුවන්.
ඊළඟට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛව ඉදිරිපත් කරපු යම් යම් අදහස් කීපයක් කෙරෙහි මම අවධානය යොමු කරන්න කැමැති. අපිට ඊයේ වෙද්දි වාර්තා වුණා මේ වෙනකොට මතභේදයට තුඩුදලා තියෙන මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමක් සඳහා යන්නේ නැහැ, මේ ප්‍රශ්න ටික සංසුන් වෙනකන් කියලා අගමැතිතුමා සඳහන් කළ තිබුණා. ඒ වගේම වැඩබද්දු විරෝධතා සම්බන්ධයෙන් කතා බහ කරද්දීත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සඳහන් වෙමින් විරෝධතා ගණනාවක් හර්තාල් ව්‍යාපාර ගණනාවක් සඳහන් වුණා. විශේෂයෙන්ම අගමැතිතුමාගේ යෝජනාවක ඉදිරි මේ වැඩබද්ද ඇති කරලීම පිළිබඳව ලොකු විරෝධතාවක් පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ ජන සමාජය තුළ අපිට දකින්නට ලැබුණා. ඒ වගේම අර යුරෝපයෙන් ශ්‍රී ලංකාවට පනවලා තිබුණු මේ මාළු අපරාධන තහනම ඉවත් කරලීමට සුවිශේෂ හැකියාවක් ලැබුණා කියලා අගමැතිතුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් ඒ රජයේ ජයග්‍රහණයක් විදිහට සඳහන් කළා. මේ කරුණු කාරණා තුනම එකතුව ගත්තහම අපිට පුළුවන් ද අලුතෙන්ම වාර්තා වන කරුණු සහ අතුලන්ත කරුණු පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් ලබා දෙන්න?
මහබැංකු අධිපතිවරයාගේ දුරකාලයේ දීර්ඝ නොකිරීම සම්බන්ධ දේශපාලන සංවාදයේ පහුගිය සතියේ ඉතාම උණුසුම් ප්‍රමුඛම දේශපාලන සිද්ධියක් ඒකාබද්ධ විපක්ෂයෙන් 24 වෙනිදා ඉඳලා අඛණ්ඩ උද්ඝෝෂණයකුත් ආරම්භ කරන්න සූදානමින් ඉන්නවලු මහබැංකුව ඉදිරිපිට. මේ මහබැංකු අධිපතිවරයා දුරේ නිවත් කිරීම සහ ඔහුගේ සේවා කාලයේ දීර්ඝ නොකිරීම සම්බන්ධ කාරණාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ප්‍රවෘත්ති සාකච්ඡා තුළ නිලවශෙන්ම කියලා තිබුණ දෙලොක්ෂි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතය මේ වන විට ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළා තියෙනවා. ඒ තමයි අනිවාර්යෙන්ම මේ මහබැංකු අධිපතිවරයාගේ දුර කාලයේ දීර්ඝ නොකළ යුතුයි කියන මතය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය. එතනදී ඔවුන් කිව්වේ පක්ෂ නායකයා විදිහට මෛත්‍රීපාල සිරිසේනත් ඉන්නේ එතන, නමුත් රටේ නායකයා විදිහට ඔහුගේ තීරණය අපි තවම දන්නේ නැහැ කියලා. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය. එක්සත් ජාතික පක්ෂයේ මේ සම්බන්ධව එකිනෙකට වෙනස් මතයක් දරමින් ඉන්නවා. ලක්ෂ්මන් කිරියල්ල දිගින් දිගටම ඉතා පැහැදිලිව සභානායකවරයා, පක්ෂයේ ප්‍රබලම ඇමතිවරයෙක්. කිරියල්ල ඇමතිවරයාගේ අදහස තමයි නෑ මහබැංකු අධිපතිවරයා නිර්දෝෂයි, ඔහුට තියෙන චෝදනා විතරයි, කිසිවක් ඔප්පු වෙලා නැහැ, ඒ නිසා ඔහු ඉවත් කිරීම සම්බන්ධ කිසිම අවශ්‍යතාවක් නැහැ කියලා. ඒ අතර ඊයේ හැන්දෑවේ එක්තරා ප්‍රවෘත්ති ප්‍රකාශයක් තුළ තමයි අපට මේ ගැන අලුත් ආරංචි ලැබුණේ. පුරවැසි බලයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය ප්‍රකාශයක් කරන අපි අගමැතිතුමා එක මේ ගැන කතා කළාම අගමැතිතුමා කිව්වා මහබැංකු අධිපතිට එරෙහි පරීක්ෂණ අවසන් වනතුරු ඔහුගේ සේවා කාලය දීර්ඝ කරන්නේ නැහැ කියලා. රටේ දෙවනියා විදිහට අගමැතිවරයා විදිහට එක්සත් ජාතික පක්ෂේ නායකයා විදිහට මේ ගැන කිසිදු නිල අදහසක් ඒ අදහස ප්‍රකාශ කළ යුතුම තැන්වලදී ප්‍රකාශ කළේ නැහැ. ඒක පාර්ලිමේන්තුවේ කිව්වනම් විශ්වාසභංග වෙනාව කිව්වනම් ඒ තමයි ඒ සඳහා තිබුණ සුදුසු අවස්ථාව. නමුත් පුරවැසි බලයෙන් කරපු සාකච්ඡාවකදී අගමැතිවරයා එහෙම කිව්වයි කියලා පුරවැසි බලය කිව්වා. නමුත් එහෙම පුරවැසි බලයට ප්‍රකාශයක් කළ බවට අගමැති කාර්යාලයේ නිල නිවේදනයක්වත් එළියට ආවේ නැහැ. පුරවැසි බලයක තිබුණු සාකච්ඡාවක මතුණු අදහසක් පමණයි. අපි ඒකම යම් වැඩබද්දට රටේ ආර්ථිකය සම්බන්ධව තියෙන චෝදනාව තමයි ඊළඟ වැඩබද්ද සම්බන්ධ කාරණාව. රට තුළ ව්‍යාපාරිකයන් තුලින් මේ පිළිබඳ විරෝධයක් දැන් ප්‍රබලව එල්ලවෙමින් පවතිනවා. මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ඒකට හේතුව තමයි දෙලොක්ෂේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ආණ්ඩුව වැඩබදු සංශෝධනයේදී තොග සහ සිල්ලර වෙළඳාමට මේ වැඩබද්ද අදාළ කළා. එතකොට අර වාර්ෂික පිරිවැටුම් බද්ද ගෙවීමේදී මේ තොග සහ සිල්ලර ව්‍යාපාරිකයෝ සාමාන්‍ය බිම් මට්ටම නියෝජනය කරන මේ රටේ ව්‍යාපාරික සමස්තයේ අති බහුතරය නියෝජනය කරන මේ කණ්ඩායම ඒ තුළින් දැඩි අපහසුතාවයකට පත් වෙනවා. ගාල්ලේ ව්‍යාපාරිකයෝ කඩසාප්පු වහලදාල උද්ඝෝෂණයක් කළා. මහරගම ව්‍යාපාරිකයෝ කඩසාප්පු වහලදාල උද්ඝෝෂණයක් කළා. ඔවුන් කිව්වේ මේ වැඩබද්ද සම්බන්ධව තියෙන මේ කොන්දේසි වහාම ඉවත් කළේ නැතිනම් මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සියල්ලම වැසියාමේ අවදානමක් නිර්මාණය වෙනවා කියලා. ඊයේ හැන්දෑවේ අපි දැක්කා මුදල් ඇමති රවි කරුණානායක කියනවා වැඩබද්ද යම් වෙනසකට යන ආණ්ඩුව සූදානම් කියලා. මුදල් ඇමතිවරයා කිව්වේ මේ සෞඛ්‍ය සේවාවන් වෙත පනවා තිබෙන වැඩබද්ද ඉවත් කිරීමට බලාපොරොත්තුවක් තිබෙන බව. සමහර සේවාවලට වැඩබද්ද වැඩි වුණේ 1/4කින්, ඒ කියන්නේ 11 සිට 15 දක්වානේ වැඩි කළේ. නමුත් මේ සෞඛ්‍ය සේවාවන් සඳහා වැඩබද්දක් තිබෙම නැහැ. එතකොට 1/15කම වැඩිවීමක් වුණා. එන රුපියල් 100ක බිලට 115ක් ගෙවන්න වෙනවා. මේ සෞඛ්‍ය සේවාවන් සඳහා අදාළ වැඩබද්ද ඉවත් කරලා ඒ සඳහා වෙන රික්තය දුමැති සහ මධ්‍යසාර සඳහා අලුත් බද්දක් වැඩිපුර ක්‍රියාත්මක කිරීම තුළින් ඒ ආවරණය කර ගැනීම බලාපොරොත්තුවක් ආණ්ඩුවට තිබෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. රාජ්‍ය ආර්ථික සමග සම්බන්ධයි යුරෝපා මත්ස්‍ය අපනයන සම්බන්ධව පැවති තහනම එය ඉවත් කර ගැනීමට ආණ්ඩුව සමත් වෙනවා. පැහැදිලි ලෙසම මේ වර්තමාන ආණ්ඩුව රට විදිහට ලැබපු ජාතික ආර්ථික සහ රාජතාන්ත්‍රික දේශපාලන ජයග්‍රහණයක් විදිහට ඒ කාරණාව අපට හඳුන ගන්නම සිද්ධ වෙනවා. මොකද යුරෝපයේ හිටපු ප්‍රධානතම මත්ස්‍ය අපනයන කරුවා තමයි ලංකාව. ඒ ලංකාවට ඒ අවස්ථාව අහිමි වුණා පහුගිය ජනවාරි මාසයේදී. හේතුව නීති විරෝධී තීව්‍ර ක්‍රමවේද භාවිත කිරීම සම්බන්ධ චෝදනා. ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ සිටින යුරෝපා සංගම් නියෝජිතයා පිළිබඳ නිල ප්‍රකාශය ගිය සතියේදී ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවට පනවා තිබුණු මත්ස්‍ය අපනයන තහනම ඉවත් කළ බව පහුගිය අප්‍රේල් 21 වෙනිදා තමයි මේ ඉවත් කරන බවත වන නිල පණිවිඩය හඳු ලැබුණේ. ඒ ඉන්දු ආරම්භ කළ බවට වන නිශ්චිතම නිවේදනය යුරෝපා සංගමය විසින් මේ වන විට ලබා දී තිබෙනවා. ටූනා මත්ස්‍යා යුරෝපයට යවන ප්‍රධාන රට විදිහට ලංකාවට ලොකු කීර්තියක් තිබුණා. ඒ නිසා ලංකාවේ ආර්ථිකයට අලුතෙන් තිබෙන අවස්ථාවක් යළිදිනා ගැනීමක් විදිහට මේ සිද්ධිය අපට පැහැදිලි කරගන්න පුළුවන්.
ඊළඟට ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තියෙන මිත්‍රත්වයට තවත් අලුත් අදහසක් අරුතක් එකතු වුණා පසුගියදා යාපනයේදී විවෘත කරන දොරේ අප්පා ක්‍රීඩාංගණය හා සම්බන්ධ සිදුවීම. අපි දැක්කා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් මේ සිංහල වචන පවා කියමින් අපේ ජනතාව ආමන්ත්‍රණය කරමින් බොහොම සුහදශීලී ගනුදෙනුවක නිරත වුණා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි. මේ සිදුවීම සම්බන්ධවත් මේ සිදුවීම තුලින් මතුණු දෙරට අතර මිත්‍රශීලී භාවය සහ දේශපාලනික වාතාවරණය පිළිබඳවත් මම දැනගන්න කැමතියි සංජීව.
මේක මේ මතු පිටින් බැලුවහම පෙවුනේ අපට දෙලොක්ෂේ යාපනයේ දොරයප්පා ක්‍රීඩාංගණය නවීකරණය කොට යළි විවෘත කිරීමේ උත්සවය ක්‍රීඩාංගණයේ තිබුණු උත්සවයත් එක්ක නරේන්ද්‍ර මෝදි ඉන්දියාවෙන් ඉඳලා සැටලයිට් මාර්ගයෙන් මේ උත්සවයේ සජීව ලෙස දකිමින් සහ සජීව ලෙස ඒ උත්සව ස්වභාව අමතමින් සම්බන්ධ වීමක්. නමුත් එතනින් එහා ගිය ලොකු දේශපාලන සිද්ධියක් මේ ඇතුලේ තියෙනවා. ඒ තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපරිමයෙන් ඉන්දියාව දිනා ගැනීමක් විදිහට අපිට මේක තේරුම් ගන්න පුළුවන්. හේතුව තමයි ඉන්දියා අගමැති වැනි මහා බල සම්පන්න චරිතයක් ලංකාවේ පිටණියක් විවෘත කරන උත්සවයක් සජීව ලෙස මුළු උත්සවයේ ඉවරණකම්ම වීඩියෝ තිරයක් ඉස්සරහ තමන්ගේ විදේශ කටයුතු ඇමති සුෂ්මා ස්වරාජ්, විදේශ ලේකම්වරයා ඇතුළු රාජතාන්ත්‍රිකයන් සියලු දෙනා තමන්ගේ කාර්යාලයේ වාඩි කරගෙන ඒ දේශ බලාගෙන ඉන්නවා. ළමයි 3000ක සර්ව සම්දර්ශනයක් තියෙනවා යාපනයේ. ඒකට සමාන්තරව ඉන්දියාවේ දරුවෝ 11000ක් එකට එකතු වෙලා ඒ සැමරීම ඒ සංකේතවත් කිරීම වෙනුවෙන් ඒ හා සමාන සර්ව සම්දර්ශනයක් දිල්ලියේදී පවත්වනවා. එහෙම අවස්ථාවකදී පවා ඉන්දිය අගමැතිව සජීව ලෙස වීඩියෝ මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමෙන් ඔහු ඔබ කිව්වා වගේ අයිබෝවන් සුබෝදයසනක් සිංහල වචන කීපයක් අමාරුවෙන් කියමින් කතා විවර කළේ ඔහු ස්තුතියි කියලා සිංහල භාෂාවෙන් කියලා. ඇත්තටම මේක ඉන්දු ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික නෑදෑකමේ ලොකු අවස්ථාවක් විදිහට තමයි අනිවාර්යෙන්ම අපි දැක්කේ. ඒ වගේම දොරයප්පා ක්‍රීඩාංගණය කියන්නේ යාපනයේ ඉතාම ප්‍රබල සංකේතයක්. දොරයප්පා කියන නමත් එක්ක එල්.ටී.ටී. ආරම්භයේ පවා සිහිපත් වෙනවා. හිටපු නගරාධිපති දොරයප්පා 76 මරා දැමීමත් සමග තමයි එල්.ටී.ටී. සන්නද්ධ කර්මයක් විදිහට බිහි වෙන්න පටන් ගත්තේ. දොරයප්පා ක්‍රීඩාංගණය මේ ආකාරයෙන් අංග සම්පූර්ණ ලෙස නවීකරණය කොට විවෘත කිරීම උතුරු දකුණු යාකිරීම සම්බන්ධව උතුරටත් එක වගේ සලකනවා කියන පණිවිඩය උතුරට ගෙන යාම සම්බන්ධ හොඳම අවස්ථාවක් විදිහට අපට මේ උත්සව සභාවේ යටිපෙළ තියෙන සංහිඳියාව හා බැඳිච්ච වටපිටාව තේරුම් ගන්න පුළුවන්.
මම සාකච්ඡාව අවසන් කරන්නට පසුගිය සතියේදී අභාව ප්‍රාප්තුණු ඒ වගේම ආවමංගල්ල කටයුතු නිමාව දුටු හිටපු ජනතා විමුක්ති පෙරමුණ නායක සහ ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතාගේ අභාවයත් අවමංගල කටයුතු සිදු වන ආකාරයත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති වශයෙන් කටයුතු කරමින් සිටිය අලවි මෞලානා මහතාගේ අභාවයත් ඒ සම්බන්ධව සිදු වුණු අවමංගල කටයුතුත් සිදු වුණු ආකාරය පිළිබඳව කෙටි සටහනක් එකතු කරන්න කැමති අවසානයේට සංජීව.
ජවිපේ හිටපු නායක සෝමංශ අමරසිංහ කියන්නේ ලංකාවේ දේශපාලන බොහොම තීරණාත්මක පුද්ගල සාධකයක්. ඔහු තමයි රෝහණ විජේවීර ඇතුළු ජවිපේ සියලු නායකින් සියලු දෙනා මැරුණට පස්සේ ඒ අල්ලුගොඩ මතින් ජවිපේ යළි නිර්මාණය කළ නායකයා. 71 කැරල්ල ඉඳලම ජවිපේ හිටිය ප්‍රබලම සමාජිකයෙක් සෝමංශ අමරසිංහ. 71 ආරම්භක මධ්‍යමකාරක සභිකයෙක් විදිහට ඔහු කටයුතු කළා. 71 මධ්‍යමකාරක සභාවේ ඉඳලා 71 කැරල්ලේ නායකයෙක්ගේ භූමිකාවේ ඉඳලා ජීවිතේ බේරගත්ත එකම චරිතය සෝමංශ අමරසිංහ. සෝමවංශ හැර 89-88 කාලයේ තිබුණු භීෂණ සමීරියන් සියලු දෙනා එවක පැවති ඒ ගැටුම්කාරී වාතාවරණය තුළ මරණයට පත් වුණා. ඔහු වාසනාවකට ජීවිතේ බේරා ගන්නා තුත්කුඩු හරහා ලන්ඩන් නුවරට පැන ගින්. ලන්ඩන් නුවර ඉඳලා ඔහු පක්ෂයේ මෙහෙවනවා. 94 පොදු පෙරමුණ ආණ්ඩුව කාලේ ජේවිපිය යළි නැගිටින්න පටන් ගන්නවා. 2000 මහමෙත් ඡන්දෙන් පස්සේ ඔහු ලංකාවට එනවා. එතන ඉඳලා ලංකාව තුළ රැඳෙමින් ජේවිපිය ඉතාම ප්‍රබල තැනකට දේශපාලනික වශයෙන් ඔසවා තබන්නට ඔහුට හැකියාව ලැබුණා. අවසානයේ ගිය 2014 අවුරුද්දේදී ඔහු පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වුණා. පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙලා පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධීකාරකවරයා විදිහට මාස කිහිපයක් කටයුතු කරද්දී තමයි පක්ෂයේ ඉවත් වෙලා ජනතා සේවක පක්ෂය නිර්මාණය කරගත්තේ. ජේවිපී ආදාහන කටයුතු සඳහා දේහය ඉල්ලා සිටියා. නමුත් අධිකරණය වෙත සෝමන් ශාමරසිංහ මහතාගේ සහෝදරීකගේ පුතෙක් මෝසමක් මගින් ඉල්ලීමක් කළා. ආදාහන කටයුතු පවුලේ ඥාතීන් විසින් සිදු කළ යුතුයි කියලා යනුව අධිකරණ නියම කළා දේහය පවුලේ ඥාතීන්ට බහර දිය යුතු බවට ඒ ආකාරයෙන් තමයි අවමංගල්‍ය කටයුතු සිදු වුණේ. සමස්ත ජාතියේම ආචාර්ය මෙදයි සෝමවංශ අමරසිංහ තමන්ගේ ජීවිතයෙන් නික්ම ගියේ. ඊළඟ මරණය වාර්තා වුණේ අලවි මෞලානා හිටපු ආණ්ඩුකාරතුමන්ගේ. ඔහුත් ලංකාවේ දේශපාලනයේ සියලු දෙනා අතර කීර්තිමත් චරිතයක්. අලවි මෞලානාට දොසක් කියන කවුරුත් ඇත්තරම අපි අහලා නැති තරම්. ඔහු 1948 තමයි මේ රටේ වෘත්ති සමිති ව්‍යාපාරය සමග සම්බන්ධ වන්නේ. 1956 දී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙනවා. බණ්ඩාරනායක මැතිනි විසින් 1960 දී ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්ති සමිති ව්‍යාපාරයේ නායකත්වය බාර දෙනවා. එතන ඉඳලා දීර්ඝ කාලයක් 1948 ඉඳලා මිය යන මොහොත තෙක්ම ඔහු මේ රටේ වැඩ කරන ජනතාව සමග වීදි සටන් කරුවෙක් විදිහට ඔවුන් එක්ක කටයුතු කළා. ඔහු හැම විටම කිව්වා වෘත්ති සමිති කාර්යය කියලා. ඔහු තම තැනකදී කියනවා මේ ඇමතිකම් වලින් වැඩක් නෑ, අද ඇමති හෙට නොමැති, මේ කිසිවක සදාකාලික පැවැත්මක් නෑ, අපි සාමාන්‍ය මිනිස්සු කියන තැන තමයි අලවි මෞලානා හැමදාමත් හිටියේ. අලවි මෞලානාට තිබුණු ලොකුම ගෞරවය සහ ඔහු වෙනුවෙන් ලැබිය යුතු කීර්තිය ලබා දෙන්න ඉතාම නිර්මාණශීලී අදහසක් තියෙනවා තමයි ඔහු සම්බන්ධව කියනවා. හැමදාමත් වෘත්ති සමිති එක්ක වැඩකෙන ජනතාව එක්ක වැඩ කළා, කිසිවෙකුට අලවි නොවෙච්ච අලවි මෞලානා කියලා. ඒ කියන්නේ ඔහු කාටවත් මිලදී ගන්න බැරි වුණා කියන අදහසත් එක්ක එවන් සම්භාවනීය දේශපාලන චරිතයක් රටට අහිමි වෙච්ච අවස්ථාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ සභාපති දුරේ දක්වා ඔහු පක්ෂයේ බොහොම දුර ගමනක් ගියා. හිටපු පළාත් සභා සභාපති ඇමතිවරේ, හිටපු කම්කරු ඇමතිවරේ, අවසාන අවසාන වශයෙන් ඔහු මේ වර්තමාන ආණ්ඩු බලයට පත් වන අවස්ථාව වන විට අවසාහිර පළාතේ ආණ්ඩුකාරවරයා විදිහටයි කටයුතු කළේ.
හොඳයි සංජීව, බොහොම ස්තුති සවිස්තරාත්මක විග්‍රහයට අද දවසේදීත්. එහෙමනම් අපි ලැබෙන සතියේ සඳුදා ශ්‍රී ලංකාවේ තතුවිත්ති වඩාත් සවිස්තරාත්මකව ඔබගෙන් දැනගැනීමේ අභිලාෂයෙන් අදට ඔබට සමු දෙනවා. බොහොම ස්තුති, ආයුබෝවන්.
SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සමන් දීමටත්, විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.